සාපේක්ෂව ඒකත් බාහිර රූපයක්මයි අපිට දැනෙන්නේ කියලා.
ඔව්. ඒක තේරුම් ගන්න දැන් අපි ආයතන තේරුම් ගන්න ඕනේ. දැන් අපි දැන් එහෙන් දකින්න ඒවා අපි කොටස් දෙකකට බෙදලා තියෙනවා අභ්‍යන්තරයි බාහිරයි කියලා. ශරීරයට අයිති කොටසක් දැක්කොත් අභ්‍යන්තරයි. අත දිහා බැලුවොත් අපි හිතන්නේ Tamange අත දිහා බැලුවොත් අභ්‍යන්තර රූපයක්ද බාහිර රූපයක්ද? එහෙන් දකින්නේ නම් බාහිර අපිට හිතෙන්නේ
අභ්‍යන්තර.
ශරීරයේ අභ්‍යන්තර කියලා නේ පිටි අරන් තියෙන්නේ. නේද? දැන් Taman කතා කරන සද්දේ Tamanට ඇහෙනවනේ. ඇහෙනවා නේද කතා කරන්නේ? ඒ සද්දේ අභ්‍යන්තරද බාහිරද? අනේ එළිය තියෙන සද්දයක්ද ඇහිලා
තියෙන්නේ?
ආයතනය අල්ලගෙන බැලුවොත් නම් බාහිර. අපි සද්දේ විතරක් අල්ලගෙන බැලුවොත් ඔක මගේ සද්දේ මං කතා කරන සද්දේ කියලා නේද කියන්නේ? ඒක තමයි දැන් මෙච්චර කාල තුරුදලා තියෙන්නේ නේද? දැන් ඔන්න ඔහොම සිද්ධියක් තියෙනවා. දැන් අපි මේක ආයතන හයටම තියෙනවා. දැන් ඇහෙන් දකින රූප දෙකොටසකට බෙදෙනවා. මට අයිති රූපයි බාහිර රූපයි. නේද? ඔය ශබ්ද ටිකත් බෙදලා තියෙනවා. මගේ සත්තයි බාහිර සත්තයි. බලන්න ගඳ සුවඳ බෙදලා නැහැ. ඔහේ ගඳ නම් මගේමයි. ඒකිනුත් බෙදලා නේද? එළියෙන් එන ගඳ සුවඳයි මගෙන් එන ගඳ සුවඳයි. සෙන්ට් එකක් බෝතලේ තියෙද්දී ඇඟට ගහගත්තහම මම ඕකද ඇත්ත තත්ති. මම ඕකයි ආයතන පිරිසිඳ දකින්නේ. දැන් එතකොට බලන්න දැන් ඔය හින්දා තමයි මේ අජ්‍යත්ත බහිද්ද කියලා ධර්මතාවයක් තියෙන්නේ. මට තේරුම් ගන්න. අජ්‍යත්ත ආයතනයකට හැමතිස්සෙම අරමුණු වෙන්නේ බාහිර අරමුණ. දැන් ඔය නුවණ අපිට නැහැ. එහෙම තිබුණනම් අපිට මේ මගේ ශරීරයක් හදාගන්න බෑ. ඒ දැන් ශරීරය ගැන දැනගත්තේ මොනවයින්ද කොහොමද? ඒත් ආයතන වලින්. මේ ආයතන වලින් දැනගන්නේ හැමතිස්සෙම බහිද්ද දෙයක්. මේ මම ඉන්නේ එළියේ. හයි බාහිර. ඒකයි ඔය අජත්තං වවත්තේති බහිත්තං වවත්තේති. ඒක තේරුම් ගන්න ඕනේ.
මම කියලා කෙනෙක් නෑ
නේද? ඒක තමයි මේ එක ධර්මතාවයක් හරියට දැක්කනම් මේකෙ මිදෙන්න පුළුවන්. අපි එකක්වත් හරියට දැකලා නෑ. යන්ත වචන ටික අහගෙන කියෝ කියෝ ඉන්නා එකට. හරියට මේ අභ්‍යන්තර බාහිර අජත්ත බහිත්ත කියන එක තේරුම් ගත්තත් ඔතනම කඩන්න පුළුවන්. දැන් එහෙන් දකින රූපයක් කවදාවත් මම වෙන්න පුළුවන්. එහෙන් දකින ඒවා කොහෙද තියෙන්නේ? බාහිර.
ඇහත්
බාහිර. එළියේ තියෙන හැකින්ද බලන්නේ? අනුන්ගේ නයට ඉල්ලගෙන බලන්න.
දැන් මේ පේනවා කියන්නේ මම මෙතන පේනවා කියන්නේ මගේ ඇහැ.
ලෝකයේ හැම කරුණක්ම නුවණින් හොයාගෙන හොයාගෙන යනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක ටිකක් පැහැදිලි කරන්න කියනවා. දැන් අපි දැන් ඔක තේරුම් ගන්න ලේසි සද්දව. විඥාණයෙන් සෑහෙන දුරකට තේරුම් ගන්න පුළුවන්. හිතක් කියන එක පෙර නොතිබීම හටගෙන ඒක එහෙමම නිරුද්ධ වෙනවනේ. අපි දකින්න හිතක් හැදුවා නම් ඒ හිත කලින් තිබුණ හිතක් නෙවෙයි. දැකීමේ සිද්ධියේදීමයි පහළ වෙන්නේ. ඒකත් දැන් අපි සද්දයක් අහනකොට අරක නිරුද්ධ නේද? ඒක පැහැදිලිනේ විඥානයේ කියන එක. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඊළඟට හොයන්න ඕන බාහිර ආයතන ගැන. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වගේ. ඒවයි තේරුම් ගන්න ඕන. පෙර නොතිබීමමයි හටගන්නේ, ඉතුරු නැතුවමයි නිරුද්ධ වෙන්නේ කියන එක. ඒක දකින්න අමාරුයි. මොනින් බලන්න. ඔය දකින්න ලේසි සද්දවලින්. දැන් මේ සද්දි. මේ තට්ටු කරනකොට සද්දයක් එනවා. නේද? ඔය සද්ද කලින් තිබුණාද?
නෑ.
පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි අහන හැම සද්දෙම ඔය ස්වභාවය නේද? අහන මොහොතේ තමයි ඒක තියෙන්නේ. ඊට කලින් අපි දන්නේ නැහැ ඔය සද්දේ. පෙර නොතිබීම හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හරි. ඔබ හොඳට ප්‍රගුණ කරන්න. තමන්ට අල්ලගන්න පුළුවන් තැනින් අරන් ඒක ඉදට මෙනෙහි කර කර බල බල ඉන්නවා. ඒක තමයි ඒ ප්‍රඥාව වැඩි. ඒකත් එක්ක තමයි දැන් අපිට තෝරගන්න බැරි ඒවට දාන්න ඕන. අපිට තෝරගන්න අමාරු දේවල් තමයි ඇහෙන් පේන ඒවා. දැන් මේ කනුව පෙර නොතිබීම හටගත්තද? ඒ සතිය තිබුණේ නැද්ද? ආරෙහි තියෙන චෛත්‍ය පෙර නොතිබීම හටගින් දැන් නිරුද්ධයිද? ආයි කිය පේන එකක් නැද්ද චෛත්‍යය? චෛත්‍ය හැක්ටන් උපදන්න නේනවා දකින්න පොඩ්ඩක් නිකන් පැටලෙනවා වගේ නේද? ඒක තමයි ඒ තාම නුඹෙන් දැකලා නැති. ඒක තමයි අපි දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව. ඔව් කියන ඒවා ලෝකෙ එක්ක පැටලෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඇලෙනවා ගැටෙනවා, ඇලෙනවා ගැටෙනවා. ඒක වෙන්නේ ලෝකෙට අහු වුණා. හරි. ඒ හින්දා තමයි මේවා අර බොහොම අමාරුයි ලියා ගන්න. ඒක අපි ගැට ගහලා තියෙන්නේ අන්තෝ ජටා බහි ජටා.
සංඥා.
ඔය ගැට ටික ලියන එක තමයි මේ කරන්නේ. එතකොට දැන් අපි ඔය සිද්ධිය වෙන්නේ කොහොමද කියලා දැනගන්න තමයි මේ ආයතන හයෙන් මූලිකව බලලා තේරුම් ගන්නවා. එක ආයතනයක් නුවණින් දැක්කනම් අනිත් ඒවයි තියෙන්නේ ඔය සිද්ධියමයි. කිසිම වෙනසක්
නැහැ.
ඔය එකක් දැක්කට දැන් බෑනේ. ඉතින් සද්දේ නම් ඇති වෙලා නැති වුණා ලුකූප. ඒක දකින්න බෑ කියන්නේ ආයතනේ තාම දැකලා නැහැ. ඔක තමයි වෙලා තියෙන්නේ. සද්දේ නම් පේනවා, රූප ඇහෙනවා. ඔක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ සද්දෙන් දැනෙන දේ ගිහිල්ලා බලන්න ඇත්තද කියලා. ඔව්. පේන දේ අහලත් බලනවා ඇත්තද. ආයතන ගැට ගහලා තියෙන්නේ. ඇහෙන් කරන දේ කණෙන් කරන්න පුළුවන්, කණෙන් කරන දේ ඇහෙන් කරන්න පුළුවන්. ලෝක තමයි මේ ආයතන සම්බන්ධ කිරීම තමයි මේ සත්වයා ලෝකෙට අහු වෙන්න, ලෝකේ සංසාරේ යන්න හේතු
මුලව
සංඥා ටික තමයි දැන් ඔය ආයතන වලින් අරන් දෙන්නේ. දැන් එහෙන් අරන් දෙන්නේ රූප සංඥා. කණෙන් අරන් දෙන්නේ ශබ්ද සංඥා. නේද? නාසයෙන් ගහන සංඥා, ඒ කියන්නේ ගන්ධ සුවඳ ගැන සංඥා. දිවෙන් රස සංඥා. කයෙන් පොට්ටක්ක සංඥා. ඒ සංඥාව තේරුම් ගත්තත් ඔබ දකින්න පුළුවන්. සංඥාව ගැන නුවණින් විමසන්න පුළුවන්. සංඥාව එක පැත්තකින් සංඥා කියන්නේ ආයි චෛතසිකයක් විතරයි. හිතේ ඇති වුණ සිතිවිල්ලක් විතරයි සංඥාව කියන්නේ. එතකොට ඒකෙන් තමයි මේ රූප ගැන හැඟීමක් දීලා තියෙන්නේ. ශබ්ද ගැන හැඟීමක් දීලා තියෙන්නේ. සටහනක් හදලා දීලා
තියෙනවා.
ආයතන හයට කරන්න පුළුවන් සංඥාවක් කරන් දීම විතරයි. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. වෙන කිසිම දෙයක් කරන්න බෑ. හරි? ඒකයි ගෝචර භූමිය කියලා කිව්වේ. දැන් ඇහැට පුළුවන් තේරුම් ගන්න මොන සංඥාවද අරන්
දෙන්නේ?
රූප සංඥා. රූප සංඥා නැත්නම් වර්ණ කියනවා. රූප කියන එක පොදු වෙන්නේ දාන්නේ. වර්ණ සංඥාව අරන් දෙීමට තමයි ඇහි කියන්නේ. කනට තියෙන්නේ ශබ්ද සංඥාව. නේද? දැන් අපි අහන ශබ්ද ටික කොහෙද තියෙන්නේ? ඇතුළේද එළියේද?
බාහිරයි.
එළියේ. ඇහෙන් දකින රූප ටික කොහෙද තියෙන්නේ?
එළියේ. ඒකත්
එළියේ. බාහිරේ. ඒ බාහිරේ කියනකොට අපි අර ලෝකෙට අහු වෙනවා. අපි මේ පැත්තේ ඉන්නවා අර මුලික එළියේ තියෙන. නේද? සංඥා හිතේ. මොකක්ද මනේ? ඒ
අවස්ථාවේදී
මේක ඇහිලා ඉන්නේ. දැන් මම වචන කියලා නිකන් හිතරවටෝගෙන හරියන්නේ නැහැ. මම ඒක දකින්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඇත්තටම බාහිරේ මොකවත් නැහැ. දැන් ඕක තේරුම් ගන්න මේ ආයතන පිරිසිඳ දකින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැන් ආයතන පිරිසිඳ නොදක්කින හින්දාමයි ඔය ප්‍රශ්නේ ඉන්නේ. ඒකට දැන් ආයතනි තේරුම් ගන්න. දැන් එළියේ තියෙන රූපද අපි දකින්නේ කියන එක හොඳට නොමනින් විමසන්න. ඒකට තමයි මම අර බල්ලගේ උපමාව එහෙම දීලා වතුරට එබෙන බල්ලා. ඌට හිතෙනවා
බල්ලෙක් ඉන්නවා.
තව බල්ලෙක් ඉන්නවා. ඒ ඉන්න බල්ලව තමයි මේ දැක්කේ. එහෙනම් තමයි තරහරන් ගුරන්. මේ අපි දන්නා බල්ලා නම් රැවටිලා. ඒ බල්ලාගෙන් අහුවොත් ඇයි තව බල්ලෙක් ඉන්නේ කියන්නේ කියලා. බල්ලාට කියා දෙන්න නම් ඉස්සෙල්ලා ඌ එහෙම රැවටුනේ ඇයි කියලා දැනගන්න එපා. මොකද්ද බල්ලා කියන්නේ? පේ නැහින්ද? අන්න ඉන්න අර පේ. අර ඉන්නවා. නැත්තම් පේන්නේ කොහොමද? වැරදිද බල්ලාගේ තර්කය? ඌට පේනවා. පේන්නේ නැත්නම් ඇහි වැරද්දක් තියෙනවා. හ්ම්. අපේ ඒක විද්‍යා කර්ම දන්නා වලින් ඇහක් හදාගත්තා නම් ඉතින් ඒ ඇහට පේනවා. ඒක නවත්තන්න බෑ. ඉතින් පේන ස්වභාවයේද වැරද්ද තියෙන්නේ? බල්ලට වතුරට ගුණහම් බල්ලෙක් වගේ පේන එකේ වැරද්දක් තියෙනවා. බල්ලෙක් වගේ පේනවා. ඒක තමයි පෙනීම කියන්නේ. විරූප සංඥාව. එහෙ කියනවා තමයි රූප සංඥාව ආරම්භ වෙන්නේ. මේ බල්ලට අදාළ වර්ණ සටහනක් තියෙනවා මේ ඇහෙන් හදලා දෙන පින්තූරේ සටහන. ඒකට විඥාණයට අරමුණු වෙන්නේ ඔය ඇහැ සකස් කරලා දෙන සටහන. ඒකේ බල්ලෙක් වගේ ඉන්න. එතකොට ඕක දැකලා ඌ හිතනවා ඉතී බල්ලෙක් ඉන්න හින්දා තමයි මෙහෙම පේන්නේ නේද? නැත්නම් අපේ රූපයක් දකින්න ගහන දතන අර පොල් ගහක් තියෙනවා අපේ ඇහෙන් ඇඳලා දෙනවා චිත්‍රයක් වර්ණ සටහනක්. ඕකේ ගහට අදාළ සටහනක් තියෙනවා නේද? ඕක දකින්න එක නේද චක් විඤ්ඤාණයට කරන්න පුළුවන්. තර බල්ලාගේ චක්කු විඤ්ඤාණයෙන් කරපු එකේ අපේ චක්කු විඤ්ඤාණයෙන් කරපු එකේ වෙනසක් තියෙනවා. එහි හැකියාවට වර්ණ සටහනක් ඇඳලා දුන්නා. ඕක විඤ්ඤාණයෙන් දැක්කා. ඒ දැකීමේ වරදක් තියෙනවා. කොහෙද දැන් වැරද්ද තියෙන්නේ? දැනීමේ නෙමෙයි වැරද්ද. හේ හැකියාව අනුව දෙන රූප සංඥාව බල්ලටත් රූප සංඥා කරන් දුන්නා අපටත් රූප සංඥා කරන් දුන්නා. ඔක තමයි ඇහැට කරන්නේ.
මේ සංඥාව තමයි වැරද්ද
තියෙන්නේ. සංඥාව වැරද්දන්නේ. ඒක තමයි ඉතින් ඇහි කෘත්‍යය.
ඇහෙන් දකින්න එක තමයි සංඥාව තමයි වැරද්ද.
රූප සංඥාවක් හදලා දුන්නා. ඒක හිතට රූප සංඥාව පේනවා. මේ මේ පේන දේ එළිය තියනවා කියනකොට තමයි මුලා. මේ පේන්නේ බල්ලෙක්. ඔය බල්ලා එළියේ ඉන්නවා කිව්වොත් අන්න මුලා. මේ ගහක් පේන ඔය ගහ එළියේ තියනවා කිව්වොත්
ඒක මුලා.
මුලා. මුලා. නෑ. ඔක නේද ඉන්නේ. බල්ලට අපි බනිනවා රැවටිලා උගේ මෝඩකම කියලා. අපිත් ඒකම කරනවා. නවනාකාරී ඥානවත්.
වලමුලේ තමයි අපිට එහෙමද?
දෙන්නම එකම දෙයක් කරන්නේ. ඒක තමයි තිරිසන් ලෝකේ හිටියත්, මනුෂ්‍ය ලෝකේ හිටියත්, දිව්‍ය ලෝකේ හිටියත් ඕක තමයි කරන්නේ. ආයතන වලින් ලෝකේ හදනවා. ආයතන වලට පුළුවන් මතක තියාගන්න ආයතනෙන් සටහනක් හදලා දෙන එක විතරයි. විඥාණයට පුළුවන් ඔය සටහන දකින්න එක. දැන් මේ හදලා දෙන සටහන. හරි? ඇහැක් නැතුව පුළුවන්ද ඒ සටහන හැදෙන්න?
බෑ.
බෑ. බාහිර යම් කිසි නානත්වයක් නැත්නම් පුළුවන්ද ඒ සටහන හැදෙන්න? බෑ. හැබැයි විඥාණය දකින්නේ මේ ඇඳලා දෙන සටහන. චිත්‍රයක් කියලා හිතන්න. ඇඳලා දෙන චිත්‍රය. එතකොට විඥානයේ දකින්නේ මේ චිත්‍රය. දැන් මේ චිත්‍රය කියන එක ඇහෙද? නැහැ. බාහිර රූපෙද?
නැහැ.
ඒ දෙකෙන් තොරව චිත්‍රය ඇඳෙයිද?
ඒත්
ඇහත් නෙමෙයි බාහිර ස්වභාවය ධාතුනාත්ත්වෙත් නෙමෙයි. ඒ දෙකෙන් තොරව මේක ගැන කතා කරන්න බැහැ. ඇහැයි බාහිර ස්වභාවයි දෙකේ ප්‍රතිඵලයක්. ඵලයක් තමයි මේ ඇඳෙන චිත්‍රය.
චිත්‍රය.
ඔක තමයි විඥාණයට ආරමුණු වෙන්නේ. එතකොට විඥාණයට ආරමුණු වෙන්නේ ඇහැද? නෑ. විඥාණයට ආරමුණු වෙන්නේ බාහිර රූපේද? ඒත් නෑ. ඒ දෙකම නෙමෙයිද? ඒ දෙකෙන් තොරව චිත්‍රෙ වෙයිද විඥාණයට? නැහැ. එතකොට ඒවා හේතු හේතු ප්‍රත්‍ය නිසා හටගත්තු ඵලය තමයි දැන් විඥාණයට ආරමුණු. හරි. උපාදාය මේ සකස් වෙලා ඵලයක්. මේ බාහිර තියෙන රූපේ නෙමෙයි ඇහැ නිසා දකින්න. බාහිර රූපේ දකින්න නෑ ඇහැ නැති උනත් දකින්න පුළුවන්. එහෙන් සකස් කරලා දෙන ස්වභාවයක්මයි විඥානි දකින්නේ. ඒක ඇහැ විතරක් තිබුණත් බාහිර මොකුත් නැත්තම් මේක හැදෙයි.
නැහැ.
හරි. ඒකට අපි චිත්‍රයක් අඳින්න නම් මොකක් හරි ඕන නේද? අහසේ චිත්‍රයක් ඇඳුත් වෙයි. පාට ටිකක් අරගෙන. කොලයක් හරි පිටියක් හරි මොකක් හරි බෝඩ් එකක තමයි චිත්‍රය අඳින්නේ. ඊළඟට ඔය චිත්‍රය දිහා අපි බලමු. ඈ චිත්‍රය අඳින්න එතකොට ඒ බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕනේ නේ. මොකක් හරි බෝඩ් එක කොලයක් කියම් කොලයක් හරි නැත්නම් බිත්තියක් හරි ඕනේ. ඒත් බිත්තියක චිත්‍රයක් අඳිනවා කියම් දැන් බිත්තිය නැතුව චිත්‍රයට තියෙන්න පුළුවන්ද? අහලෙන්ද චිත්‍රේ තියෙන්නේ නේද? එතකොට මේ පාට ටික නැතුව චිත්‍රේ තියෙයිද? ඒ බිත්තියක් තෝන පාට ටිකක් තෝන. නැයි චිත්‍රේ කියන්නේ බිත්තියද?
නැහැ.
චිත්‍රේ කියන්නේ පාට ටිකද?
නැහැ.
මොකද චිත්‍රේ කියන්නේ පාට ටික වුණා නම් බිත්තිය නැති වුණත් චිත්‍රේ තියෙන්නේ නැහැ. එහෙම තියෙන්නේ. චිත්‍රය කියන්නේ නම් බිත්තිය කිව්වොත් පාට ටික නැතුව චිත්‍රයක් වෙන්නේ නැහැ. ඒතර මේ හේතු වලින් එකක් කියදුනට ඵලය එන්නේ නැහැ. දැන් බිත්තියනොයි පාට ටිකනොයි තොරව අපිට චිත්‍රයක් ගැන කතා කරන්න පුළුවන්ද?
බැහැ.
එතකොට මේ දෙක අසුරු කරගෙනමයි චිත්‍රය ගැන කතා කරන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ওই චිත්‍රය ඇඳලා දෙන එක තමයි ආයතනයකට කරන්න පුළුවන්. ඇහැට වෙන්න පුළුවන් කනට වෙන්න පුළුවන් නාසයට වෙන්න පුළුවන් ඔවට කරන්න පුළුවන් චිත්‍රයක් ඇඳලා දෙන එක. ඒ චිත්‍රය කියන්නේ දැන් ඇහත් නෙමෙයි බාහිර රූපෙත් නෙවෙයි ඒ දෙකෙන් තොරව මේක අඳින්නත් බැහැ. කියන්නේ ආයතනෙත් නෙමෙයි චිත්‍රය, ඇහත් නෙමෙයි චිත්‍රය, බාහිර රූපෙත් නෙමෙයි චිත්‍රය. හරි? විඥාණයට පේන්නේ චිත්‍රය. විඥාණයට ඇහැ පේන්නෙත් නැහැ, බාහිර රූපෙ පේන්නෙත් නැහැ, විඥාණයට පේන්නේ චිත්‍රය. ඔය දෙකේ රිසල්ට් එක.
රිසල්ට් එක.
මේ දෙක එකතු වෙලා හැදුන දේ තමයි
විඥාණය.
ඒ පේන දේ ඇහත් නෙමෙයි රූපෙ. හැබැයි අපි මුලා වෙනවා ඔය පෙන්නේ එළියේ තියෙන රූපේ කියලා. එළියේ තියෙන රූපේ පේනවා නම් ඇහැ නැති වුණත් පේන්න ඕන. එහෙම පේන්නේ නැහැ. හරි? ඒක එළියේ තියෙන ස්වභාවයයි අපේ මේ හදාගත්තු ආයතනේ දෙකම උදව් වෙලා එන ප්‍රතිඵලයක් තමයි මේ විඥාණයට ආරම්භ. විඥානේ පහළ වෙන්න බෑ ඔය දෙක නැති වුණා නම්. හරි. විඥානේ කියන්නේ මේ රිසල්ට් එක දැනගන්න ස්වභාවය තමයි විඥානේ කියන්නේ. මේ දෙක එකතු වෙලා, ඒ කියන්නේ අභ්‍යන්තර ආයතනෙන් බාහිර ආයතනෙ ගැන සකස් කරලා දෙන සටහන් මාත්‍රයක්. චිත්‍ර සටහන. හරි. ඔක තමයි විඥානේට දකින්න.
සයක තහවුරු වෙන්න නමකුත් දෙනවා. තහවුරු කරගෙන යන රූපේ.
ඔව් අපේ සම්මතෙන් දැන් ඔය දකින්නේ එළියේ තියෙන දේ කියන මුලාවටපත් තුන ගමම්ම ඔකට ඉතින් සම්මතේ නම් දෙන්න පුළුවන්. ඔය දැක්කේ මේක.
ඒ තමයි
රූපය අනිදස්සනයි කියන්නේ රූපේ සනිදස්සන.
සනිදස්සන.
ඇහත්
අනිදස්සන.
අපි ඇහැ කියන එක අපිට දකින්න බෑ. මොකද විඤ්ඤාණයට ඇහැ දකින්න බෑ. විඤ්ඤාණය කොළ මේ චිත්‍රය දකිනවා මිසක්. හරි? ඒ කියන්නේ දැන් මෙහෙම කරනකොට ඇහැට පුළුවන් චිත්‍රය දකින්න. හරි?
චිත්‍රෙට බෑ ඇහැ දකින්න.
අපි වෙන දැන් අල්ලන්න ගියොත් දකින චිත්‍රය අහුවෙයිද? ඇස් පියාගෙන ඇල්ලුවොත් චිත්‍රෙ පෙයි. අතගාල බලු. එතකොට අහු වෙන්නේ බිත්ති. හ්ම්. ඒ දකින්න දෙය අල්ලන්න බෑ.
ඒක චක්කු මනිදසන කෙනෙක් නේද? අරුත්ති
ධර්මතාවය. මම තේරුම් ගන්න දකින්න දෙය කවදාවත් අල්ලන්න බෑ. දකින්න ස්වභාවයේ චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ අර වතුරේ ඇති වුණ සටහනක් වගේ. ඒක කවදාවත් අල්ලන්න බෑ. ඇල්ලුවත් අහු වෙන්නේ වතුර මිසක් අර සටහන අල්ලන්නද? ඈ? බිත්ති චිත්‍රයක් ඇඳහම චිත්‍රය කවදාවත් අල්ලන්න බෑ. ඒ දකින්න පුළුවන්. ඒකට තේරුම් ගන්න ඕනේ දකින්න දේ අල්ලන්න බෑ. ඒක තමයි අර ආයතන නානත්‍ය මේ ආයතන අර ගෝචර භූමි කියලා කියන්නේ. ඒ ටික හොඳට තේරුම් ගන්න. ඇහෙන් කරන වැඩේ වෙන ආයතනකින් කරන්න බෑ. දැහ සංවේදී වෙන එකට වෙන කිසිම ආයතනයක් සංවේදී නැහැ. හරි? ඒ මේ ආයතන වෙන්කිරීම මේ ඇත්ත தත්තේ ආයතන දෙකක් එකකට එකක් සම්බන්ධ කරන්න බෑ. හැබැයි අපි ඉන්නේ ඕවා පුළුවන් කියන මුලා.
මුලා
අපි අඹ ගෙඩියක් දැක්ක ගමන් ඕක මේ රසයි. ඕක මේ සුවඳයි. තියෙන්නේ චිත්‍රයක් කියන එක අපිට සිහිය නුවණ පිහිටන්නේ නැහැ. එහෙන් පෙන්නන්න පුළුවන් ඒ චිත්‍ර සටහනක් ඇඳලා දුන්නා. අපි හිතනවා අර එළියේ තියෙන අඹ ගෙඩියක් දැක්කා. දැක්කා කියනකොටම අඹ ගෙඩියක් දැක්කා එළියේ තියෙන දෙයක් දැක්කා කියනකොටම ඔය දේ තියෙනවා. එහෙන් දැකීමට අමතරව අනිත් ආයතන වලින් අත්දකින ස්වභාවයන් ඇල්ලුවොත් මේ විදිහට අහුවේ සුවඳ බැලුවොත් මේ විදිහට දැනේ රස බැලුවොත් මේ රස දැනේ නේද? එතකොට ඔන්න දැන් අර ගෝචර භූමියේ සිහිය පිහිටියේ නැහැ. ඇහැට ඇහැගෙන නුවණක් නැහැ. ඇහක් තියනවා කියලා හිතුවත් ඇහැට කරන්න පුළුවන් කෘත්‍ය ගැනවත් සිහිය පිහිටියේ නැහැ. ඇහැට පුළුවන් දකින්න විතරයි අර වතුරේ ඇති වුණ සතහන දකින්න වගේ දෙයක් විතරයි ඇහැට කරන්න පුළුවන්. ඒ සතහන අල්ලන්න පුළුවන්. ඔතන අපි තව මුලා වෙනවා ඒ වර්ණයේ අයිති කණුවටනේ කියලා. සුදු සුදු පාටක පේනවා නේද? පේන එක පාට පේන එක ඇහි කෘත්‍යයක් නේ. ඒ වුණාට ඒ සුදු පාට පෙනුනට අපි ඒ සුදු පාට අයිති කණුවටනේ කියලා දාලා ඉවරනේ. දැන් මේ තේ අපි දැන් රතු පාට කොළයක් හරි කණ්ණාඩියක් හරි ඉටි කොළයක් හරි දාලා බැලුවොත් රතු පාට කණුවක් වෙයි නේද? රතු පාටයි ඉති කණුවට නෑ. ඒක නෑ. ඕකම නේද දැන් අපි සුදු පාට දැක්කත් අර කණ්ණාඩිය තුලින් බැලුවා වගේ එකක්. හැබැයි අපි වෙනුවන නැති හින්දා අපි ඒක බාහිර දෙයකට අයිති කළා. ඒ කියන්නේ එළියේ තියෙන දේ තමයි දැක්කේ. ඇහි මේකේ ප්‍රතිඵලයක් තමයි මේ දැක්කේ කියන නුවන නැහැ. ඒකයි මේ දකින දකින පාට එළියේ තියෙන වස්තු වලට අයිති කරන්නේ මුලාව. ඒක නුවන නැති හින්දා. ඊට මේ ඇහි හැකියාවට තමයි වර්ණ පෙන්වන්නේ. මොකද අපේ ඇහැ සකස් වෙලා තියෙන ඔය වර්ණ හතක් පෙන්වන්න. මේ ඇහෙන් බැලුවොත් විතරයි ඔය පාට පේන්නේ. බල්ලෙක්ගේ ඇහකින් බැලුවොත් කළු සුදු. අත වර්ණාංගතාවයේ තියෙන ඇහකින් බැලුවොත් නේද? එතකොට මේ පේන පාට අයිති එළියේ තියෙන දෙයටද? නෑ අපිට එළියේ තියෙන දේ කවදාවත් දකින්න බෑ. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ උපමාව දෙන්නේ මේ සත්වයා ඉන්නේ විතර කටුවක් ඇතුළේ. සත්වයා ඉන්නේ විතර කටුවක් ඇතුලේ. විතර කටුව තමයි ආයතන. එතකොට මේ කටුව ඇතුළට ප්‍රොජෙක්ට් කරන එක තමයි ආයතන ටිකට කරන්න පුළුවන්. ওই ටික තමයි අපි දකින්නේ විඥාණයට දකින්න පුළුවන්. කවදාවත් කටුවෙන් එළියට ගිහිල්ලා නැහැ. එළියේ තියෙන දෙයක් අත්දකලා නෑ. හැබැයි අපි කතා කරනවා අපි දන්නවා ලෝකේ ගැන. මේ අත්දැකීම් බාහිර තියෙන දේවල් බලනකොට අර අර ආයතන ටිකෙන් ඇඳලා දෙන චිත්‍ර ටික තමයි මේ බලබලා ඉන්නේ. අර ටීවී කැමරා ටිකක් දිහා CCTV කැමරා දාලා ටීවී එක දිහා බලයි. එතකොටත් හිතන්නේ එළියේ තියෙන එක දකින්නවා කියලා ඒ මුලාව හින්දා. TV එකේ වැරද්දක් තිබිලා වෙන මොකක් හරි පෙන්නුවොත් ඒකත් එළියේ තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. නේද? හැබැයි අපි අර ඒ වෙන මුලාවක් මේකේ සිද්ධ වෙනවා කියන එක දකින්නවත් කැමති නැහැ. අපි දැනගන්න දෙය වැරදි කියලා නේ ඒකට කියන්නේ. අර බල්ලගේ මත්තමට වැටෙනවානේ වතුරට ඉන්නේ. උත් පාවිච්චි කළේ නැහැ අපිත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ බල්ලා මොඩයි අපි මොඩනේ. ඒ ඒ සිද්ධියේදී විතරයි අනිත් සිද්ධි වලදී අපිත් තර බල්ලා වගේම තමයි. තේනදි තියෙනවා එළියේ තියෙන දේමයි මේ දකින්නේ කියන එකට අහු වෙනවා. බාහිර තියෙන දේමයි දකින්නේ කියන එකට අහු වෙනා නේ. බාහිර තියෙන දේ කවදාවත් දකින්න බෑ මේ ආයතනයක් හරහා. මොකද ආයතනයේ හැකියාව අනුව සකස් කරලා දෙන දේමයි අපි අත්දැකීම. ඒකට ආයතනයේ හැකියාව අනුව සකස් කරන දෙයට තමයි මේ සංඥාව කියන්නේ. ඒක රූප සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන්. නේද? ඒ සංඥාහයෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒ සංඥාව තමයි හිත දැනගන්නේ. සංඥාව හැදෙන්නේ කොහෙද? හිත ඇතුලේමයි. මනෝමය දෙයක්. මනසෙන්ම සකස් කරන දෙයක්. මිරිඟුවත් ඒ වගේ දෙයක් තමයි. ඉතින් සංඥාව බුදුහාමුදුරුවෝ උපමා කරනවා මිරිඟුවට. අන සංඥාව තේරුම් ගන්න උදව්වක් දීලා තියෙනවා ඔබ මිරිඟුවක් වගේ. මිරිඟුව පේනකොට අපි හිතුවොත් ඔය එළියේ තියෙන වතුරයි තේන්නේ කියලා ප්‍රවතුණානේ. ඒත් අපි මෙච්චර කල් පේන ටික ඔක්කොම එළියේ තියෙනවා කියලා නේද පිළිගන්න තියෙන්නේ. මිරිඟුව දැකලා වතුර හොයන්නේ යනවා වගේ තමයි ඔය වැඩේ. එහෙනම් තමයි දැන් බුදුරජාණන් වහන්සේ වෙනකට තමයි ඇත්ත ඇති හැටි දැකලා තේරුම් කළා. මේ සංඥාව කියන්නේ මිරිඟුවක්. මේ රූප සංඥාව වෙන්න පුළුවන්, ශබ්ද සංඥාව වෙන්න පුළුවන්, ගහන සංඥාව වෙන්න පුළුවන්. ඔය ඕන සංඥාවක් මිරිඟුව. ඒක මිරිඟුවේ ස්වභාවය අඳුරගත්තොත් සංඥාව මිරිඟුවක්. මේ මිරිඟුවක් කියන්නේ මේ පෙන්නුම් කරන පෙනීම මාත්‍රයක් විතරයි. එක මේ මේකෙන් බැලුවොත් පේන හැටි. මේ උපකරණය හරහා බැලුවොත් මෙහෙම පේනවා.
මිරිඟුවක් පේනවා වගේ පේනවා.
ඒකට තියෙන ස්වභාවය නෙමෙයි මේ උපකරණය හැකියාව අනුව පෙන්නුම් කරන ස්වභාවය. වෙන උපකරණකින් බැලුවොත් වෙන විදිහක් තියෙනවා. ඒක තමයි අර එක එක තලවල සත්වයන්ට ලෝකේ පේන්නේ එක එක විදිහට. අපට වතුර කියලා පේන එක අර වතුර බොන්න බැරි කර්මයක් කරපු පෙරේතෙකුට සමහර විට ලේසරව ගොඩක් වගේ තියෙනවා.
ඒ කර්මයන් තමයි තේන්නේ.
එකම ගඟ දිහා බලන්න. කර්මයේ බලවත් හින්දා ඒ කියන්නේ අකුසල කර්මයකට අදාළ ආයතන සකස් වුණා හින්දා ඒ විදිහට පේනවා. ඒ උට වතුර බොන්න බැහැ. එතකොට මේ සකස් කරගත්තු ආයතන වල මට්ටම අනුව තමයි අපි ලෝකේ අත්දකින්නේ. ලෝකේ අත්දකින්නවා නෙමෙයි.
අපි අත්දකින්න.
අපි ලෝකයක් හදන. එළියේ තියෙනවා කියලා මේ හිත ඇතුලෙන් හදන්නේ. හදන්නේ මුලාව තුල. හරි. වතුර ටැංකියක ඉන්න මාළුවෙක් වගේ. දැන් ටැංකියේ එක එක පැති එක පාට ගාලා තිබුණා නම් මුළු ජීවිත කාලෙම ඔය ටැංකිය නම් හිටියේ. ආ මේ පැත්තේ තියෙන්නේ නිල් පාට ලෝකයක්. මේ පැත්තේ තියෙන්නේ රතු පාට ලෝකයක්. උට කවදාවත් ඔතනින් එහාට ඇත්ත දකින්න පුළුවන් වෙයි. බෑ. මම ටැංකිය ඇතුලේ ඉන්න තාක්කල් එළිය ගැන අවබෝධයක් ගන්න බෑ. මේ වගේ තමයි අපි මේ පිටර කටුව ඇතුලේ ඉන්න තාක්කල් ආයතන වලට රැවටිලා මුලා වෙලා ඉන්න තාක්කල් ඇත්ත ඇති හැටි ගැන යථාභූත ස්වභාවය ගැන අවබෝධයක් ගන්න බෑ. ඒ අයට තමයි කියන්නේ ලෝකේට අහු වෙලා සසරේ යන අය. බුදුරජාණන් වහන්සේ දෙන්නවා මම තමයි මේ බිත්තර කටු බිඳගෙන එළියට ආපු බ්‍රාහ්මණය. දැන් ආයතන පිළිසිඳ දැකලා ආයතන ඉක්මවා යන. ආයතන වලින් කරන රැවටීමට මුලාවට අහු වෙන්නේ නැහැ. හරි. මේ ආයතන පිරිසිඳ දකින්න කියනවා නිවනක්. අවබෝධ කරගන්න නම් ආයතන පිරිසිදු දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියලා දේශනා කරනවා. ආයතන පිරිසිදු දකින්න. ඒක පිරිසිදු දැකීමේදී අපි තේරුම් ගන්න ඕන ආයතනයේ හැකියාව මොකද්ද? අපි මුලාවක් වෙලා තියෙනවා නම් ඒ මුලාව මොන වගේද? එහෙන් දැකලා එළිය දෙයක් තියෙනවා කියලා හිතන්නේ අපේ පරණ පුරුද්දට මිසක් ඇත්ත ඇතිහැටි දැකීම නෙවෙයි. ඒක පෙන්වන්න ඕන මේ ඇහි හැකියාව අනුව ඇඳලා දීපු චිත්‍රය. ওই චිත්‍රය දිහා බලමු. ඒක දිහා බලලා ඉතින් අපිට එක එක ඒවා හිතන්න පුළුවන්. ඒ හිතන ඒවා තමයි මනෝමය දේවල් කියන්නේ. ඒකට මේ මනෝමය දේවල් මනසෙන් සකස් කරන දේවල් ඒවයි මනෝමය කියන්නේ. ඒවා තමයි ධම්ම කියන්නේ. මනසෙන් සකස් කරන දේවල්. දේවල් කිව්වහම දැන් අපි හීනයක් දකිනකොට අරව මේවා තියනවා කියලා පේනවා නේද? ඒවා හිතෙන්ම සකස් කරපු දේවල්. මේ ඉන්නේ හීනක කියලා දන්නේ නැති තාක් කල් ඒවා ඇත්ත වෙලා තියෙනවා. මනෝමය දේවල් වලට මේවක තමයි ඇත්ත කියලා තමයි හීනේ බලනකම් මේ හිතන්නේ මේ ඇත්ත ලෝකේ ජීවත් වෙනවා. දවල් හීන බලනවා. දැන් මනෝමය. ඒක මනෝමයා කියන එක තමයි මනට ධම්ම වෙලා තියෙන්නේ. මනසමයි. මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට කලින් මනසමයි. මනසමයි මේ දේවල් කරන්නේ. මනෝමයෙන්ම හදන දෙයක් තමයි ධම්ම කරලා ඒක දිහා මේ බලන්න. හිතෙන්ම යම් කිසි දෙයක් හදලා ඒක දිහා මේ ඉඳන් බලනවා. එළියේ තියෙන දෙයක් වගේ. ඒක මන ධම්ම. අපට අවබෝධයක් නැහැ මේ ධම්ම ටිකක් මනසෙම ඇතුලෙන් හදපු දෙයක් කියලා. අපි හිතන්නේ එළියේ තියෙන දෙයක්. ඒත් එළියේ තියෙන දෙයක් දිහා මෙහෙ ඉඳන් බලනවා කියපු ගමන් ඔන්න ආත්ම හැඟීම. ඒකට ධම්ම ධම්ම එළියේ තියෙන දෙයක් කරපු ගමන් මෙහි මම ඉන්න ආරට අද්දලා අන්න ආත්ම දෘෂ්ටිය එනවා. එහිඳ තමයි මේ පෙන්නන්නේ සබ්බේ ධම්මා අනාත්තා. ඕ ධම්ම වල ආත්ම ස්වභාවයක් නැහැ. ඒක අපි මුලා වෙලා ඇති කරගත්ත දෙයක්. ඒ ධම්ම තියෙන එළියේ ඔක අද්දකින්න මෙහි මම ඉන්නවා. සබ්බේ ධම්මා අනාත්තාති බව තේරුම් ගන්න. මේ ධම්ම කියන්නේ එතකොට මනෝමය දෙයක්. මනෝමය දෙය හදන්න උදව් වුණා ආයතනවල මුලාව. මොකද්ද ආයතනෙන් මේ පෙන්නන ඇඳලා දෙන චිත්‍රේ? ඒක නෙමෙයි අපි දකින්නේ. එළියේ තියෙන දේ තමයි ඔය දකින්නේ. ධම්ම කියන එක දෙයක්. දෙයක් කියනකොට අපි දැක්කත් නැතත් ඔය දේ තියෙන. ඒ ඒ දේ අත්දකින්න තමයි ආයේ ආයේ ආයතන සකස් කරන්නේ. දෙයක් තියනවා කියලා මුගාවට ආවහම අපි ඕකෙන් ආස්වාදයක් විඳිනවා නම් ඕකට කැමති වෙනවා නම් සතුටු වෙනවා නම් ඔය දේ ආයේ ආයේ අත්දකින්න අපට ආයතන ඕනේ. ඒක සැරයක් මුලාවට අහු වුණහම ඔය අත්දැක්කේ එළියේ තිබුණ දෙයක් කියන එක හිතපු ගමන් ඊළඟට ඒ දේ ආයේ අත්දකින්න අපිට තියෙනවා ඒකේ සතුටු වෙන ස්වභාවයක්. එහිඳ තමයි අපි ඇහැට ඇලුම් කරන්නේ. මොකද ওই දේවල් ටික දකින්න ඇහැක් ඕන. ඇහැක් නැතුව දකින්න බෑ. මොන ඇහැක් උපදින්න ආසාවයි. ඒකේ රසක් තියෙනවා කියලා හිතනවනම් දිවක් උපදින්න ඕන ආසාව. ඒ රස විඳින්න. හරි? ඒ වගේ මේ ආයතන 6ටම අපේ තියෙනවා තණ්හා. ආයයි අද්දකින්. ඒ තණ්හාව ආවේ මේ මොහොතේ දැන් මේක ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා. මේ මොහොතේ ඇහෙන් දකින්නවා කියන්නේ දැන් චිත්‍රයක් ඇඳලා දෙන එකනේ. නේද? ඒකට මුලාව තමයි ඕක එළියේ තියෙන දේ මේ අද්දකින්නේ කියන්නේ. ඒකට මුලාවෙන් තමයි එළියේ තියෙන දෙයක් පණවන්නේ. එළියේ තියෙන දෙයක් පනෝපු ගමන් දැන් ඔන්න ලෝකෙට අහු වුණා. මේ පැනවීම තුල තමයි පස්සේ ඇති වෙන්නේ. එළිය දෙයක් තියෙනවා. මොකද ඒක මත තමයි ආයතන උපදින්නේ. දැන් අපි හීනෙන් දකින දෙයක් දකින්න ආයතනයක් ඕනේ. ඕක ලෝකෙට ඇවිත් දෙයක් කියපු ගමන් ආයතනයක් ඕනමයි ඒක අද්දකින්. ඔව් පස්සේ එන්නේ බාහිර දෙයක් පැනවීම තුල එක පැත්තකින්. පස්සේ දෙයාකාරයක් තියෙනවා. යම් කිසි හේතුවක් නිසා රූපයක් පැනෙවුවනම් ඒක මුල් කරගෙන පස්සයක් ඇති වෙන්න
පුළුවන්. එතන හේතු බංගා නිරුද්ධවුනේ නැහැ.
දැන් එක පැත්තකින් හේතුඵල සම්බන්ධය දැකලා නැහැ. දැන් පස්සේ කියනකොට නිකන් සම්බන්ධ කරන ගැටෙන අදහසක් නේද එන්නේ. ඔව්. ස්පර්ශය කියනකොට නේද? ඒකට ගැටෙන, ඒ කියන්නේ පටිග ගැටෙන ගතිය. ඒකට පටිග සම්පස්ස කියලා දෙයක් තියෙනවා. රූපයක් තියනවා කියලා හිතුවොත් එතන නිකන් ගැටෙන ගතියක්.
එළි
පටිග සම්පස්සය. ඒකට දැන් අන්න තේරුම් ගන්න හිතට කවදාවත් දැ එළියේ තියෙන රූප ගැන දැනගන්න. ආයතන වලින් තොරව එළියේ තියෙන රූප දැනගැනීමේ හැකියාවක් හිතට නැහැ. හරි? හිත කරන්නේ නිකන් හිතා ගන්න ස්වභාවය. හිතා ගන්න උදව් වෙන්නේ හිත දැනුවත් කරනවා කිව්වේ කවුද? අර ඉන්න චෛතසික ටික. හිතත් එක්ක තියෙන චෛතසික ටිකෙන් කියන දේවල් තමයි හිත දැනගන්නේ. නේද? ඒ චෛතසික ටිකට කියන තව නමක් තමයි නාම ධර්ම කියනවා. නේද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඔය සේරම නාම ධර්ම. නැත්නම් චෛතසික වල. ඔය නාම ධර්ම නැතුව හිතට කිසිම දෙයක් දැනගන්න බැහැ. දැන් නාම ටික තමයි හිත දැනුවත් කරන්නේ. එතකොට නාම වලින් දැනුවත් කරන්නේ රූපයක් ගැන.
ඒක පස්සේ.
ඒක තමයි පස්සේ. ඒ නාම රූප ගැට ගැසීම. නාම රූප සම්බන්ධ කිරීම තුල තමයි පස්සේ ඇති වෙන්නේ. නාම රූප පත්‍ය පස්සෝ කියලා කියනවා ඒක. දැන් අපි අහලා තියෙන්නේ නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ කියලානේ. ඒක එක සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාම රූප පත්‍ය පස්සෝ කියලාත් ඕක දැනගන්නවා. මහා නිදාන සූත්‍රය. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ පටිච්ච සමුප්පාදයේ මේ ගැඹුරුයි කොහොම ගැඹීරයි ඒ වුණාට මට නම් ඕක හරියන්නේ නෑ. ඔව් සරලව වැටෙනවා කියුවහන් ආනන්ද එහෙම කියන්න එපා.
ඒක හරි ගැඹුරුයි
කියන්නේ මේ විදිහටත් ඕක දත යුතුයි කියලා පටිච්ච සමුප්පාදයේ විස්තර කරගෙන යනවා. ඒකෙදි පෙන්නනවා නාම රූප නිසා පස්සේ හට ගන්නවා කියලා. නාම රූප පත්‍ය පස්සේ එතන පස්සේ ඇති වෙන හැටි දෙආකාරයකින් පෙන්වනවා. අධිවචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි. එතකොට ඒකේ තේරුම් ගන්න පටිඝ කියන්නේ නිකන් ගැටෙන ගතියක් නේ. එතකොට එළියේ තියෙන රූපයි මේ පැත්තයි නිකන් සම්බන්ධ වෙනවා. එතකොට දැන් අපි එහෙන් දැක්කහම අන්න එළියේ තියෙන රූපයක් ඕක සම්බන්ධ කරන අපේ නාම ධර්ම ටිකට. ඒ සම්බන්ධ කිරීම තුල ආයතනයක් අවශ්‍යයි ඔක අත්දකින්න. සම්බන්ධ කිරීමමයි ඇත්තටම පස්සේ කියන්නේ. එතන එතකොට ඒ සඳහන් කරනවා නෑ යම් කිසි කරුණක් නිසා නාමයක් පණවයිද. ඒ නාම ධර්මයක් පණවන්න හේතු ටිකක් කියනවා. ඈ යම්කිසි හේතු ප්‍රත්‍ය වෙන ಜಾති හතරක් කියලා මෙන්න මේ මේවා හින්දා නාමයක් පනවයිද මෙන්න මේ හේතු යෙදුන් නැත්තම් යම්කිසි හේතු නිසා නාමයක් පනවයිද මේ හේතු යෙදුන් නැත්තම් මොකක්ද ඒකට තේරෙන්නේ නාමයක් පනවලා නැහැ නාමයක් පනවන්න බෑ දැන් යම් කිසි හේතු නිසා නාමයක් පනවයිද ඒ හේතු නොයදෙන කල්හි නාමයක් පනවන්න ඒ අපිට තේරුම් ගන්න එක අහන්නේ ඒක නෙමෙයි යම් කිසි හේතු නිසා නාමයක් පනවයිද ඒ හේතු නොයදෙන කල්හි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන් අදි වචන කියන්නේ දැන් අර දැන් නාමයක් වෙනඟුත් ඒක වචන මාත්‍රයක් විතරනේ ඒ ඒ රූපයක් ගැන මේ වයින් මේ නාම වලින් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ රූපයකට මේක සම්බන්ධ කරන්න පුළුවන්ද? නාමයකුත් පනවන්නේ නැත්තම් දැන් නාමයක් පනවන්න හේතු යෙදෙන්නේ නැත්තම් රූපයක අදි වචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා අහනවා. බෑ. ආනන්ද හැඳුන්තර දෙනවා නැත ස්වාමී. වෙන්න බෑ.
සර් මෙතන නාමයක් කියලා කියන්නේ මේ හැඳින්වීමක් කරන එක අපි කියමු මුලින්.
නෑ 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 නාමයක් කියන්නේ දැන්
වේදනා
සංඥා චේතනා පස්ස මනසිකාර හිතත් එක්ක තියෙන චෛතසික වල තමයි නාම.
දැන් මම අදහස් කරේ මේකයි සද්ද අපි
නාම කියන්නේ ඒවා.
පළට
මේ නාම අපි මොකක් හරි හින්දා නාමයක් පනවනවා නම් ඒ හේතු යෙදෙන්නේ නැති කල්ලි. අනිත් පැත්තට යන වේදනාවක් හටගන්නේ නැහැ, සංඥාවක් හටගන්නේ නැහැ. ආ. ඒ කියන්නේ හටගන්න හේතු යෙදුනොත් නේ හටගන්නේ. ඒ කියන්නේ ඒවා තියනවා කියලා නාමයක් පනවන්නේ. ඒ හේතු නොයෙදෙන කල්හි රූපක අධිවචන සම්පස්සයක් ඇති වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ නාම ධර්ම වලින් රූපයක් ගැන හිතා ගන්න පුළුවන්ද? නැහැ. පටිග නේ අධිවචන සම්පස්ස රූපයකට අධිවචන සම්පස්සයක් එතන කරන්නේ මොකද මෙතන රූපයක් නෑනේ මේ හිතේ මේ නාම ධර්ම ටික ඇති
වෙන්නේ
ඔව් ඔකේ අනිත් පැත්ත තමයි යම් කිසි හේතුකින්ද රූපයක් පනවයි රූපයක් තියනවා කියලා පනවන හේතු තියනවනේ යම් කිසි හේතුකින්ද රූපයක් පනවයිද ඒ හේතු නොයදෙන කල්හි දැන් රූපයක් පනවලා නැහැ එතකොට නේද? ඒ හේතු යෙදුනොත් මේ රූපයක් තියනවා කියන්නේ. යම් කිසි හේතුකින්ද රූපයක් පනවයිද? මේ හේතු නොයදෙන කල්හි අහන්නේ නාම ධර්ම වල පටිගයක් පටිග සම්පස්සයක් ඇති වෙන්න පුළුවන්. රූපයක් පිහිටියේ නැත්තම් නාම ධර්ම වලින් ඕකේ ගැටෙන්න පුළුවන්ද? අන්න එතකොට පටිග සම්පස්සයක් වෙන්නේ නැහැ කියලා ආනන්ද අඳුරු උත්තර දෙනවා.
පැටලෙන්නේ මේකයි සුදැන්නාම.
නෑ ඔය පැටලෙන්නේ අහගෙන ඉන්නේ නැති හින්දා. මම කියන එක අහගෙන ඉන්නේ ඉස්සෙල්ලා. Taman හිතන ටික ඕකට දාන්න යන්න එපා. දැන් හිතන ටික පොඩ්ඩක් අමතක කරලා ඉස්සෙල්ලා මේ මෙතන ගැටලුවක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රශ්න හතරක් අහලා තේරුම් ගන්න. ඉතින් අපි මේ ප්‍රශ්න හතර ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් මේක තේරුම් ගන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා දන්න ටික අමතක කරලා මේ අහන එක මේක තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න අහන්නේ යමක් තේරුම් කරන්න. නේද? අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්න වලින් අහන්නේ මොකද්ද? මොකද ඇහුවේ යම් කෙසේ හේතුන් නිසා නාමයක් පනවයිද? ඒ හේතුන් නොයදෙන කල්හි රූපයක අධිවචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද? බෑ. අධිවචන සම්පස්සේ කියනකොට තේරුම් ගන්න නාම වලින් කරන වැඩ. වචන මාත්‍රයක් විතරයි. රූපයක් සම්බන්ධව කියන. ඒකට නාම ටික පැනෙව්වේ නැත්නම්, පනවන්න හේතු යෙදුන්නේ නැත්නම් අධිවචනයක් කියන එකක් වෙන්නේ නැහෙනේ. රූපයකට සම්බන්ධ කරන නාමත් නැහෙනේ. එතකොට අධිවචන සම්පස්සයක් වෙන්න බෑ රූපයකට. නේද? ඒකේ අනිත් පැත්ත තමයි යම්කිසි හේතුන් නිසා රූපයක් පනවයිද ඒ හේතු නොයදෙන කල්හි නාමයන්ගේ පටිඝ සම්පස්සයක් වෙන්න පුළුවන්. දැන් ඔය දෙවෙනි ප්‍රශ්නේ කරේ තමයි අධිවචන සම්පස්සය කියන එක නිකන් තේරුම් ගන්න වචන මාත්‍රයකින් කරන ගැටීමක්. يعني අපිට දැන් يعني මේක නිකන් අර තීනයක් දකින්න වගේ කියලා හිතන හිතට පේන ස්වභාවයක් විතරයි. හරි? හිතා ගන්න ස්වභාවයක් විතරයි. නාම ධර්ම ටික උදව් වෙන්නේ හිතා ගන්නනේ. හිත දැනුවත් වෙන්නනේ. ඒ රූපයක් ගෑවිලා නැහැද? ඒ වචන මාත්‍රයක් විතරයි දෙන්න පුළුවන් නේද? අදි වචන. අපිට රූපයක් තියනවා කියලා නමක් දීලා දැන් කියන්න පුළුවන්. රූපයක් සම්බන්ධ වෙලා නැහැ. ඒක අදි වචනය. ඒ
කියන්නේ
කෙස් කියලා කිව්වම අපිට කෙස් කියලා නැවිලා පේනවා. ඒ නැවිලා පේන්නේ ඇත්තටම කෙස් තිබිලා නෙමෙයි. ඒකට අදි වචනය. දැන්
කෙස්
මතක් කරනකොට දැන් එතකොට පාටි.
දැන්
රූපයක් පනෝලා තමයි ඉතුරු ටික උනේ. යම් කෙසේ හේතුන් නිසා රූපයක් පැනෙවුවා නම් අන්න නාමවලට දැන් පටිග සම්පස්සයක් දෙනවා. රූපේ නිකන් ගැටෙන ගතියක් නේ. අපි මේක මේ හිතෙන් මතක් කරන එකක් විතරක් නම් නාම ධර්මනි පනෝලා තියෙන්නේ. එතකොට රූපයකට අදි වචන සම්පස්සයක්. හෑ? එහෙම කියන්නේ සදේ නැහැ. රූපයක් ගැන කියන්නේ නැහැ. රූපයක් ගැන හිතා ගන්න පුළුවන්. මේ වුණා රූපයක් නැහැ. ඒක වචන මාත්‍රයක් විතරයි. නේ? රූපයක් තියනවා කියලා අනිත් පැත්තට පටන් ගත්තා. අන්න එළියේ රූපයක් තියෙනවා. උක මොන වගේද අපිට මේ අත්දකින්න පුළුවන් මේ වේදනාව වලින්නේ. ඒ කියන්නේ අත් දකින්නේ මේ මොනවාද? චෛතසික වලින්නේ, නාම ධර්ම වලින්. මොන වගේ වේදනාවක්ද? මොන වගේ සංඥාවක්ද? නේද? මොන වගේ අදහස් ටික චේතන. එයා නාම ධර්ම. ඒ රූපේ සම්බන්ධ කරනවා මේ නාම ධර්ම
ටිකට.
එතකොට ඊට පස්සේ වෙලාවක අපිට මේ නාම ධර්ම આવුත් රූපේ හිතේ නා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ වෙලාවක රූප සටහනක චිත්‍රයක් දැක්කොත් ඒකට අදාළ නාම ධර්ම ටික සිහි කරන්න පුළුවන්. මේ අඹ ගෙඩියක රූපයක් දැක්ක ගමන් අන්න අඹ ගෙඩියේ රස මතක් කරගන්න පුළුවන්. වේදනාව.
ඒක නෑ අඳින් වේමක් ආවයි කියලා.
ඔව් දැන් මේ පස්සේ නිසා වෙන ප්‍රතිඵල තමයි ඊළඟට සටහනක් ඉතුරු කරගන්න. නිමිති ඉතුරු කරගන්න. ඒ නිමිති හදන එකමයි ඔය දැන් පස්සේ කියලා කියන්නේ ඇත්තට. මේ ඇති වුණ ටිකට ලෝකේ දෙයක් සම්බන්ධ කරගන්න. එතකොට ඒකෙන් පුළුවන් ආයේ සිහි කරගන්න. සිහි කරගන්න එක දෙපැත්තකින් වෙන්න පුළුවන්. දැන් රස මතක් වෙලා අඹගෙඩිය හදාගන්නත් පුළුවන්. අඹගෙඩියක් දැකලා රස හදාගන්නත් පුළුවන්. ওই දෙකම එකකට එකක් සම්බන්ධ කිරීමක් මේක. එහෙමයි. දැන් ඒ දේ කරන්න සතහන් නිමිති ඉතුරු කරගන්න. ඒ ඉතුරු කර ගැනීමට අවශ්‍ය ටික හැදීමමයි ඒ පස්සේ කියන්නේ. කන රූපයි නාමයි සම්බන්ධ කියලා. නාම රූප ගැට ගැසීම. නාම රූප පච්චය පස්සෝ. නාම රූප තියෙනවා නම් පස්සේ තියෙනවා. රූප පත්‍ය පස්සෝ කියන්නේත් නෑ නාම පත්‍ය පස්සෝ කියන්නේත් නෑ නාම රූප පත්‍ය පස්සෝ දැන් මේ ගැට ගැහිම කරලා තියෙන්නේ මුලාවකින් ඔන්න ඕක තේින්නේ නාම රූප ගැට ගැසීම කරන්නේ මේක ඇත්ත ඇති හැටි නොදන්න කම නේ තර්ම මේ නාම රූපේ නිසාමයි ඇත්තටම ආයතනයක් පණවන්නේ ඔය ගැට ගන්න මුලාව හින්දාමයි ආයතන හදන්නේ. ඇහැ කනනාසය උපදින්නේ ඔතන මුලාව හින්දා. නාම රූප වල ඇත්ත ඇති ඇති දැක්කනම් ওই සම්බන්ධ කිරීම නැවැත්තුවනම් නාමය වෙනම එකක් රූපය වෙනම එකක් කියලා වෙන් උනානම් එදාට ආයතන හටගන්නෙත් නැහැ, පස්සේ හටගන්නෙත් නැහැ.
මුලාව වෙන්නේ
නැහැ. ඒක ගැඹුරුයි. ඒක
මුලා වෙන්නෙත් නැහැ.
නාම රූපවල මුලාව නිසාමයි පස්සේ හටගන්නේ ආයතන හටගන්නේ. ඒකයි නාම රූප පත්‍ය පස්සෝ කියන්නේ, නාම රූප පත්‍ය සලායතන
කියන්නේ.
සලායතන දෙන්නම නේද? නාම රූප සම්බන්ධ කිරීම. මිරිඟුව පෙනිලා රූපයක් මේ සම්බන්ධ කරන්නේ ওই තියෙන වතුර ටික. තේරුණා? නාම රූප සම්බන්ධ කිරීමක් නේද ඒ කරන්නේ? සඤ්ඤාවට එළියේ තියෙන රූපයක් ගැට ගන්නවා. සඤ්ඤා මාත්‍රය කියන්නේ නාම ධර්මයක් විතරයි.
එතකොට අර නාමෙන් රූපෙ ගැට
ගන්නවා. ඔව්. මේ රූපයක්මයි කියලා පිළිගන්න, රූපේ බැස ගන්න. නැත්නම් රූපේ සතුටු වෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසයති.
අජ්ජෝසයති.
එතකොට දැන් මේකට උපාදාන කරන්න ඕන රූපයක් තියෙනවා. හරි. ඇයි උපාදාන කරන්නේ? මේ නාම ධර්ම ටිකෙන් එන ආස්වාදයෙන්.
ඒක දන්නේ නැතිකම.
හොඳ වේදනාවක් වින්දනයක් වින්දින්න අම්ම රූපයක් අල්ලගන්නවා.
අල්ලගන්නවා. ඒක නොදන්නකමයි ඒ රූපය අල්ලගන්නේ.
නොදන්නකමට තමයි මේ මේ නාම ධර්ම ටික දෙන්නේ රූපෙකින් කියලා හිතන්නේ. හරි. නාම ධර්ම ටික රූපයක් නෙවෙයි. අපේ මුලාවෙන් තමයි ඔකට රූපයක් ගැට ගහන්නේ. ඒකට අපි පන්නන්නේ, ලෝභ කරන්නේ, තණ්හා කරන්නේ රූපෙට. අර ගැට ගහපු රූපෙට. මේ නාම ධර්ම ටික එන්නේ මේ රූපෙන් කියලා හිතනවනේ. දැන් රස තියෙන්නේ මේ කෑමේ තමයි. රස තමයි අපි විඳින්නේ, හොයන්නේ කෑම. ප්‍රාදාන කරන්නේ කෑම. තණ්හාව තියෙන්නේ රසට. ඒතර අපේ මුලාව තියෙන ওই රස තියෙන්නේ ওই කෑමේ. කෑමේ තියෙන්න පුළුවන්ද රස? කෑම දන්නවද මම මේ රහයි කියලා? දැන් දිවේ ගැටෙන්න කලින් මොන රහද කියලා දන්නවද? ලුණු වැඩිද නැද්ද කියලා දන්නවද කන්න කලින්? හිතන්නේ නම් හරි රසයි කියලා. දිවේ ගැටෙනම තමයි මොන ජරාවත් නේ ලුණුම ලුණු රහයි. වේ අපේ මුලාවෙන් අපි රස දීලා කෑමවලට කන්නත් කලින්
සංඥාවයි
ලැබෙන්නේ. රසයෙන්නේ දිවේ ස්පර්ශෙන් කියන නුවණ නැහැ. තේරෙනවද? අර මුලාවෙන් ඒකට දාපු එක දැන් ඒක ලුණු රහයි කියන කතාව කනකම් දන්නේ, දිවේ ගැටෙනකම් දන්නේ. එතකම් හරි රසයි, බර ගානක් දීලා සල්ලිත් දීලා ගන්න. ඊතර ගිහින් කනකොට තමයි දන්නේ. ඊට පස්සේ ඉතින් බණින ඔන්න ගැටෙන්න හේතු ටික හැදේ. ඈ ඒක නොකා බැරි වෙලාවත් වෙන කාට හරි දෙන්න අරන් යන්න දෙන්න වුණා නම් හරි ආසයි. මුද කෑමක් දුන්නේ. බලනකොට අර ලුණු වැඩි මොකක් හරි. පේනවද මුලාව? රස කියන එක මේ වේදනාව පස්සෙන් හටගත්ත වේදනාව නාම ධර්මයක් විතරයි. ඒක අපි රූපයකට අයිති කරලා. එතකොට අපි රූප පස්සේ එළවන්නේ. නේද? කැමති ගන්නට තමයි රණ්ඩු වෙන්නේ. රසට නෙමෙයි. රස නිසා මේක උපාදාන කළා කියන එක එහෙම නුවණක් නැහැ. ඇයි ඒ තරමට මේ ගැටේට අහු වෙලා? අන්තෝජට. අන්තෝජට හින්ද බහිජට. එතුළත නාම රූප ගැටේ තේරුම් ගන්න නැති වෙනකොට එළියේ තියෙන ඒවා ගැට ගහගෙන ඕවට රණ්ඩු වෙනවා. ඕවට කලහ විවාද කරනවා. මේ කලහ විවාද සූත්‍රයේ ඉන්නේ ටික තමයි විස්තර කරන්නේ. රූපේ මුලාව නිසාමයි දිගට දිගට ගිහිල්ලා කලහ විවාද ඇති කරගන්නේ. මෙච්චර කල් රණ්ඩු වුණා නම් රණ්ඩු වෙලා තියෙන්නේ තරහ වෙලා තියෙන්නේ. මොකද නාම රූප ගැට ගැහිලා. අන්තෝ ජටා බහි ජටා දෙක මේ ගැට ටික ලියා ගන්න බැරි වුණා. එතකොට අර
සක කැමක
අහනවානේ මේ රූපය පිහිටන්නේ නැති රූප කියන සතර මහා ධාතුව නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා ප්‍රශ්නයක් අහගෙන අහගෙන යනවා. බ්‍රහ්ම ලෝකෙට යනකම් ගිහින් මහා බ්‍රහ්මයාගෙන් උත්තර අහලා උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ආයේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ පඨවි ආපෝ තේජෝ ආයෝ නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා අහනවා.
එන්නේ මරණ
මේ අපිට ඕවා තියෙන කන්නේ රූප දෙහි. මේ නුවණක් තිබිලා තියෙනවා ওই ටික නිරුද්ධ වුණොත් නම් මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඕවා නිරුද්ධ කරන්න ප්‍රශ්නේ වැඩදී. ඒවා නිරුද්ධ කරන්නේ කොහොමද කියලා අහුවහම ප්‍රශ්නේ වැඩදී. ඕවා නොපිහිටන්නේ කොහෙද කියලා අහුවත් නම් උත්තරයක් දෙන්න පුළුවන්. කොහෙද මේ මේවා නොපිහිටන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ කොහෙද? නාම රූප ගැට ගැසීම අසේසං උපරුජ්ජති. ශේෂයක් නැතුවම කපා හැරිය දවසක එත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති. අන්න එදාට මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ. ඔවා පිහිටන හින්දා නේද අපිට රූප තියෙන්නේ. එහෙන් තමයි ද ඇහැ කන නාසය ওই ටික තියෙන්නේ. ඒක නොපිහිටීමක් තියෙනවා. ඒක වෙන්නේ රහතන් වහන්සේ. නාම රූප ගැට ගහන්නේ නැති මට්ටමකට ආපු දවසකට. ඒකයි මුලාව නැති වුණ දවසකට. වෙයි එහෙම තත්ත්වයක් තියෙන. මේ හිතා ගන්න ලේසි නෑ. මේ තොර රහතන් වහන්සේ පඨවියේ පඨවිය කියලාවත් මඤ්ඤණා කරන්නේ නෑ කියන සාමාන්‍ය කෙනාට තියෙන පෘථග්ජනයා පඨවියේ පඨවිය කියලා අරන් රැවටෙනවා ධාතුගත කරන. ඊළඟට ආර්ය මාර්ගයේ ඉන්න පුද්ගලයා ශේක පුද්ගලයා
එකට කරන්නේ
මඤ්ඤණා කිරීම තියෙනවා. ඒකෙන් මිදෙන්න උත්සාහ කරනවා. මා මඤ්ඤති. පඨවියේ පඨවිය කියලා ගන්නවා. මේක රැවටීමකින් තමයි ගත්තේ කියලා ඒ මුලාවෙන් මිදෙන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේ න මඤ්ඤති. මඤ්ඤණා කරන්නෙම නැහැ. පඨවියේ පඨවිය කියලා ගන්නවා. එන්න මූලපරියාය සූත්‍රය. මේවයි මුල කොහෙද? මාමඤ්ඤති සේක පුද්ගලයා. ඒ මඤ්ඤණා කළාට ඒකෙන් නිදෙන්න උත්සාහයක් තියෙනවා යාගේ. ඒක තමයි මාර්ගයේ වැඩිම කියන්නේ. රහතන් වහන්සේට ඔබෙන් නිදෙන්න උත්සාහ කරන්න ඕනත් නෑ. මොකද මඤ්ඤණා කරන්නෙම නෑ. පිහිටන්නෙම නෑ. පෘථග්ජනයා ඒවා ගොඩේමයි ලෝකේ අල්ලගෙන. ලෝකෙට අයිති රූප. ඒත් යම් කිසි දෙයක් ලෝකෙට අයිති නම් තේරුම් ගන්න දැන් ඇහැ කන නාසය දිව ශරීරය ලෝකෙට අයිති දේවල්. හරි. මතයි සංකත ධර්ම. ඒත් ප්‍රත්‍යයෙන් සකස් වන සංකත ධර්ම. ලෝකෙට අයිති දේවල්. ඒවා ඇත්ත කියලා පිළියරන් ජීවත් වෙනවා. ඒත් ලෝකෙන් එතර වීම කියන්නේ ඔන්න මට්ටමේ ඔකට අහු වෙන්නේ ලෝකෙට අහු වෙන්නේ. ගැඹුරෙන් බැලුවහම සතර මහා ධාතු ලෝකෙට අහු වෙන්නේ නැහැ. ඒවා කොම අපේ අවිද්‍යාවෙන් ඇති කරගත්තු මුලාවෙන් සකස් වුණ දේවල්. අවිද්‍යාව නැති වුණ දවසක ඔවා සකස් වෙන්න විදිහක් නැහැ. ඒ විඥාණයට අරමුණු වෙන නාම රූප පිහිටන්නේ නැහැ. විඥාණයට අරමුණු වෙන නාම රූප ගැට ගහපු නාම රූප තමයි අරමුණ වෙන්නේ. ඒතකොට ඔය ඇත්ත ඇති හැටි දකිනකොට අන්න දැන් චිත්‍රය අඳින්න කොලේ නැහැ.
අවිද්‍යාව
නබුදුහාඳුරෝ ප්‍රමා කරන රහතන් වහන්සේගේ විඥානේ අර සායන් ගෙනල්ලා චිත්‍ර ශිල්පියෙක් අහසේ චිත්‍ර අඳිනවා වගේ කියලා. අහසේ අඳින චිත්‍ර වලට නිමිති ඉතුරු කරගනීද මේ වගේ එකක් මේ වගේ එකක් කියලා. අන්න නිමිති සතහන් පිටින්න්නේ නැහැ. එතකොට එදාට ඔන්න ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්න නැති වෙයි. චක්කුණා රූපං දෙස්සා න නිමිත්තක් ගාහීතු. ඒක ඉවේ වෙන්නේ නැහැ මේක නුවණින් ඇහැ පිරිසිඳ දැකපු දවසට. නේද? රූප පිරිසිඳ දැකපු දවසට. නාම රූප ගැට නොගහන දවසට. ගැට ටික ලියාගත්තු දවසට. කවුද මේ ගැට ලියන්නේ කියලා මේ අහන්නේ නේද? ඒක කරන්න මාර්ගය තමයි මේ ධර්මයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. මෙන්න මේ මුලාවකට අහු වෙලා තියෙනවා. මේ මුලාවෙන් ගමන මේ දුකක් හටගෙන තියෙනවා. මේ සංහාව ඇති කරගෙන දුක සකස් කරනවා. තණ්හාව නැති වෙන්නේ නිකන් නෙමෙයි අවිද්‍යාව නැති වුණ දවසට. තණ්හාව ඇති වෙන්න හේතු ටික නැති වුණ දවසට තමයි තණ්හාව නැති වෙන්නේ. තණ්හාව නිකන් නෙමෙයි නැති වෙන්නේ ඊට කලින් වේදනාවක් නැති වෙන්න ඕන වේදනාවට කලින් පස්සේ නැති වෙන්න ඕන පස්සේට කලින් නේද සලආයතන කියනවා සලආයතන නාම රූප ඔය නිරෝධ වෙනකොට තමයි ඔක්කොම නිරෝධ වෙන්නේ තවක ටිකක් ගැඹුරුයි නේද පටිච්ච සමුප්පාද කියන්නේ ඕවා තමයි ඉතින් නේද උපාදේ දැක්කොත් තමයි ධර්මයේ දැක්ක වෙන්නේ ධර්මයේ දැක්කොත් තමයි බුදුන් දැක්ක වෙන්නේ යෝධම්මං පස්සති සෝමං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති ධම්මං
පස්සති බුදුන් දැකින කියන්නේ ධර්මයේ නිකං කෑමක් කිව්වොත් කෙනෙකුට තණ්හාවක් ඇති වෙන නමුත් ඒ කෑම ජාතියේ නමක් කිව්වොත් අවල එතකොට නේද තණ්හාව කෙනකේ ඒක කන් නිකන් කෑමක් කියලාවත් එන්නේ නැහැ කෙනෙකුට තණ්හාවක් ආශාවක් එන්නේ නැහැ.
නමුත් නමක් කියනකොට කෑමක නමක් කියනකොට මේ සද්දයක් ඇහුණා කියලා එතනින් නවතීද කෑමක් හිතේ නැවෙයිද? රූපයක් නැවෙයි. ඒ සද්දෙට නමට අදාළ රූපයක් හිතට තේයි. තේනවනම් මොකද වෙලා තියෙන්නේ? අධිවචන සංකප්පයෙන් ලෝකෙට ගැටගැහෙන. මේ නාම ටිකට රූපයක් සම්බන්ධ. නැත්නම් රූපයක් නැහැ නේද? සත්‍යයක් ඇතිලා නැති වුණා. කණෙන් සෞද සංකප්පයෙන් සත්‍යයක් කියන ලද්දේ නිරූප.
කෑම
රූපයක් සම්බන්ධ කළොත් තමයි ඔන්න දැන් දෙයක් උපාදාන
කරගන්නේ.
නමක් දුන්නා කෑම කියලා. ආව කෑම නමක් ඇහෙනකොට කෑමක් හිතට පේනවද?
නැහැ ඒක නිකන් කැමක් වල ගන්න බෑනේ මොකක් කැම ගොම්කෝ
නෑ අඹ ගෙඩියක් කෙවුවහම මොකක් හරි පේනවද හිතට රසක් දැනෙනවද මං ගැට ගහලා
කැමකෝ
නාමයක් විතර නමුත් ඒ කැම මොනවාද කියලා නාමේ විතරක් වෙලා නැහැ ඒකයි ප්‍රශ්නේ නාමයට රූප ගැට ගහනවා දැන් කරවල බැදුමක් හරි මොකක් හරි කියනකොට ඒ ටික අදාළ දේවල් මැවෙන්නේ නැත්තම් එදාට නන්දේ සද්දේ කොහේ එදාට නාම රූප ගැට ගන්න.
ඒක තමයි. ඒතකොට නම තියෙන හින්දා ඒක එනවා තමයි.
ඔව් දැන් කරවල බැදුමක් කියනකොට සුවඳක් එනවා කටට කෙල එනවා නන්ද. ඔය ගැට ගහලා නැද්ද රූප? අහු වෙලා නැද්ද? අහු වෙලා. ඒ ඕක වෙන්නේ නැති දවසක් එයි ඔය 70 30 හැටි දැක්ක දවසට ආයතන පිරිසිඳ දැක්ක දවසට නාම රූප හොඳයි. සද්දේ සද්දෙන් නවත්තන්න පුළුවන් වුණ දවසට රූප ගැට ගන්න එක නැහැ. සුතේ සුතම.
සද්දනත් අලුත් සද්දයක් ගහනොත් ඒ
අලුත් සද්ද තමයි හැම එකම. අතීතේ නිරුද්ධ. පෙර නොතිවීම හට ගන්න ඔක්කොම අලුත්. පරණ ඒවා දාන්න යන එක තමයි වැරදි. අතීතේ නිරුද්ධ කර. පෙර අත්දැකීම් ටික ඉතුරු කරගෙන ආශ්‍රව. මේවට ඇදලා දාන්න.
ඒක තමයි සාහර.
අයියෝ කොහොම වෙලා තියෙන්නේ ඒ එකකට එකක් සම්බන්ධයි. එක තැනක මුලාව කඩා ගන්න උත්සාහ කරොත් ඔක්කොම මුලාවන් කඩන්න පුළුවන්. එකයි කිවි. ක ආයතනයක් තමන්ට ලේසි තැනකින් අල්ලගන්න. සද්දෙන් බලබලා ඉන්න. එතකොට ඒකෙ මිදෙන දවසට අවබෝධයක් තියෙයි ඊළඟට ඇහින් මුත් කරන්නේ ওই ටිකම නේ කරලා තියෙන්නේ. කණ ඇහි කියන එකේ ලොකු වෙනසක් නැහැ. එකම වගේ උපකරණ දෙකක්. ඇහෙන් දැනගන්න එකත් මේ මොහොතේ හදලා දීපු චිත්‍රය. ඒක පෙර නොතිබීම හටගෙන බලන නිසායි පේන්නේ. ඇහැ තුලින් බලන නිසා හටගන්න දෙයක් ඔය. විඥානෙට පේන්නේ මේ මොහොතේ හටගන්න රූපි. මේකෙන් බලන නිසා මේ මොහොතේ මෙහි හටගන්න රූපි. මේ මේ ඇතුලේ. එළියේ රූපේ නෙමෙයි ඔය දකින්නේ. අනේ එදාට නුවණක් තේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වන රූපය. ඒ රූපෙ පෙන්වන්න සකස් වුණ ඇහත් ඒ මොහොතේ පෙරණති වීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙයක් කියලා. මොන ධර්මතාවයක් තියෙනවා. දැනට පැහැදිලි නොවුණට දකින්න ඕන මේ වගේ ධර්මතාවයක් තියෙනවා. හරි. හොඳයි. එතකොට සතුටු වෙන්න පුළුවන් දැන් ධර්ම සාකච්ඡා භාවනා වලේදීලා සීල සමාධි ප්‍රඥා වැඩුණා. ඒවා මහානිසංස කුසල. යම් කිසි දවසක නිවන් අවබෝධ කරන කම්ම උදව් වෙන ප්‍රතිඵල දෙන්න පුළුවන් ශක්තියක් තියෙන මහානිසංස කුසල සම්භාරයක් ප්‍රස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ඒවා එහෙම පින් ගොඩාක් ප්‍රස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙත්තා. දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා පවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් උපද්දවයක් සතුරු උපද්දවයක් අතුරු උපද්දවයක් වෙන්න තියෙනවා. මේ සියල්ලන්ගෙන්ම අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට තින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මළගිය කෙනෙක් නරක දැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්තු ඥාතියෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාහන්තු ඥාතියෝ. එවගේම මේ රස කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය. මේ නිවන් මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමා මේ බාල සමාගම. එවගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ තින් හේතු ඒවා. සතන් සමාගමෝ. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ අපේ අවිද්‍යාව හින්දා නොදන්න කම හින්දා කරන සංකාර සේරම සකස් කරන දේවල් සේරම ඒවයි ස්වභාවය තමයි අනිත්‍යයි අප දුකටපත් කරන. සබ්බේ සංඛාර අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ ධම්ම මනසට අරමුණ ධම්ම සේරම සබ්බේ ධම්ම අනත්තාති කිසිම ආත්ම ස්වභාවයක්. ඔය ටික ඇත්ත ඇති හැටි තේරුම් යම යදා පඤ්ඤාය පස්සේ ඒකට මුලාව හිඳ ඇති කරගත්තු දුක කලකිරিলা අතරින අතනි බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සේ අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහමෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහමෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහමෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු. සස